මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ ඉතිහාසය විෂය භාර ජ්‍යෙෂ්ඨ ගුරුපදේශක එච් තිසරි තේජානිද අල්විස් මහත්මිය.
මීට ඉස්සෙල්ලා 10 පොතෙන් ඔබට නැවත මතක් කරලීමේ පාඩම් මාලාවේ කතා කරා මේ පූර්ව රාජ්‍ය සමය ගැන. ඔබට මතක ඇති. ඒතර පූර්ව රාජ්‍ය සමය ගැන කතා කරනකොට ඔබට මතක ඇති ගෘහපති, ගමික, ඊට පස්සේ පරුමක, මපුරුමුකා වගේ ගමේ නායකයින් පිළිබඳ ඔබත් එක්ක මම සාකච්ඡා කරා මතක ඇති. මං එතෙන්දි කිව්වත් එක්ක අපි ලියනකොට අර විභාගෙට ඇහුවාම මේ පූර්ව රාජ්‍ය සමයේ ඉන්න කවුද මේ නායක කියලා ඇහුවාම මං එදත් කිව්වද මන් දන්නේ නැහැ, කිව්වා මේ ලියන්න එපා පුතේ, ගෘහපති යනු අප අපච්චිය නේද, ගමික යනු අපේ ආරච්චි මහත්තයය, එහෙම නැත්තම් අපුරුමුකා යනු දිසාපතිතුමායකගා, ඒ වගේ විදියට ලියන්න එපා. ඔබට අර පූර්ව රාජ්‍ය සමයේ එන මේ තනතුරු ටික හොඳ පැහැදිලිව ලකුණු 4ක ප්‍රවේශයක්, ලකුණු 4ක් ඔබට උපය ගන්න නම් මේ ගෘහපති කියන්නේ නම් නිවසේ ප්‍රධානියා, ඊළඟට ගමික කියන්නේ ගමේ ප්‍රධානියා, පරුමක කියන්නේ ප්‍රාදේශීය වැව් ප්‍රපතනේ නායකයා, පරුමක කියන්නේ රජ කියනන්නේ ප්‍රවේශය කියන්නේ ඒ රජ කෙනෙක් වීමේ ප්‍රවේශ තනතුර තමයි. එතකොට මපුරුමුකා කියන නම ඔබට මං ගිය සැතියේ ඒ ගිය සැරේ පැහැදිලි කරා. එතන හැමදාම මේ රජවරු ගැන කතා කරනකොට ඔබ ඒකට දක්වන්නේ මහා අලසකම. ඒ කියන්නේ අපිට මතක නැහැ කොච්චරක් මැඩම් විජයබාහුල කොච්චරක්ද, පරාක්‍රම බාහුල නම් තව කොච්චරක්ද, මේක පටලැවෙනවා. මේ ටිකේ කරපු සේවාවන් ගැන අපිට හරියට පිළිවෙලකට මතක හිටින්නේ නැහැ. හැබැයි ඇත්ත තමයි, ඉතින් විභාගෙදි ලියන්න ගියාමත් එකට එකක් පටලව ගන්න සමහර අවස්ථා ඔබට තියෙනවා. ඉතින් ඒ නිසා අද මම සූදානම් වෙන්නේ අපිට බොහොම ඉතිහාසයේ මේ රජවරු, මං එක දවසකුත් කිව්වා කවදාවත් මතක හිටින්න රජවරුන්ගේ ප්‍රතිමාවක්, කවදාවත් රජවරුන්ගේ රූපයක් අපිට ඉතිරි නොකරපු නේද, කවදාවත් ඔවුන්ගේ කිසිම සාක්ෂියක් ඉතිරි නොකර ඔවුන් කළ කී දෑ පමණක් අපේ අතීත උරුමයන් තුලින් අපේ අභිමානයට එකතු කරපු අතීත කණ්ඩායමක් තමයි මේ රජවරු කියන්නේ. ඒ නිසා ඒ අභිමානය අපිට දැනෙන්න ඕන. දැන් ඔබ දැන් මේ කාලේත් පාසල්වල මේ ඉතිහාස විෂය වැඩසටහන් කරගෙන යනවා. දැන් උදාහරණයක් මේ අද ඔය පාඩමකට සවන් දෙනකොට මේ දැනිච්ච දෙයක් තමයි මම ඇහුම් කන් දුන්න, එක්තරා මේ පාසලක දරුවෝ මහනුවර රාජධානිය ගැන කතා කරනකොට මේ දෙයනේ කතා කරන්නේ මහනුවර රාජධානියේ රජවරු ගැන, මහනුවර රාජධානියේ සංස්කෘතිය ගැන. දරුවෝ කතා කරනකොට කතා කරන්නේ පුතේ මේ මහනුවර නෙවෙයි හම්බන්තොට හරිය ඉඳන් කතා කරනවා වගේ. අපි මේ පොළව පය ගහගෙන ඉන්න ප්‍රදේශය, ඒතකොට අපිට ඒකේ තියෙන අභිමානය ගැන මේ පාඩම් තුලින් දැනෙන්න ඕනේ. එහෙම දැනුන් නැත්නම් අපිට ඉතිහාසයේ මේ තියෙන අභිමානවත් හැඟීම හිතට එන්නේ නැහැ. ඒ නිසා මහනුවර රාජධානිය තුල අතීතයේ පැවති, දැන් මහනුවර අභිමානවත් ප්‍රදේශයක මධ්‍යම පළාතේ ඉන්න දරුවෝ විදියට මේ අතීත උරුමයන් ගැන මීට වඩා අභිමාණයෙන් සැලකිල්ලකින් මේ ගැන සිටින්න ඕන කියන ආරාධනයත් එකතු කරමින් අද අපි දැන් කතා කරමු අතීතයේ ඉඳන් ආපු මේ රාජ්‍යත්වයේ වර්ධනය කියන එක. එතකොට අපිට 10 පොතේ තියෙන්නේ, මං බය වෙයි නේද මේ මැඩම් අද දෙන්න යන්නේ මුළු ඔක්කෝ මුල ඉඳන් අගටම. නෑ එහෙම නෑ, මේ අපි 10 පොතේ ඉන්න රජවරු ටික තමයි අද දවසේ කතා කරන්න යන්නේ. ඉතින් ඒ නිසා හැබැයි මට ගැටලුවක් තියෙනවා. මට මතකයි ගිය අවුරුද්දේ මේ කොරෝනා අවධියත් එක්ක ප්‍රශ්න පත්‍රයක් අපි දුන්නා පළාත් අධ්‍යාපන කාර්යාලයෙන්. මේ රජ අනුරාධපුර රාජධානියේ රජතුමා, පළමු රජතුමා වන්නේ කවුද කියලා ළමයින්ට ගොඩ කට්ටියට මේ පිළිතුර පටලැවිලා තියුණා. කට්ටියක් ලියලා තියුණා විජය කියලා, තව කට්ටියක් ලියලා තියුණා පණ්ඩුකාභය කියලා. ඇත්තටම අනුරාධපුර රාජධානියේ පළමු රජතුමා කවුද? කවුද වෙන්නේ? විජයද පණ්ඩුකාභයද? ඔන්න ඔය ගැටලුව පළවෙනියටම විසඳ ගන්න ඕන. උගලන්ට තාමත් ගැටලු සාගත තැනක් තමයි ඕක. දැන් ඔයාලා දන්නවනේ විජය කියන්නේ කවුද? විජය කවුද? විජය කියන්නේ කවුද? අපේ රටේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ සිට පැමිණ ආර්යයන් කොටසක් තමයි මේ විජය කියන්නේ. එතකොට ආර්යයෝ. එතකොට ඉන්දියාවෙන් පැමිණි ආර්ය කණ්ඩායමක් අපේ රට ජනාවාසකරණයට ලක් කරා. දැන් ඊට ඉස්සෙල්ලා අපේ රටේ මිනිස්සු හිටියේ නැද්ද? හිටියේ නැද්ද? මේ ලංකාව හිස්සලාද තිබුණේ? නෑ 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 නෑ. ලංකාවේ හිටියා යක්ෂ, නාග, දේව කියන ගෝත්‍ර හිටියා පුතේ. එතකොට ඒ කට්ටියත් යම්කිසි පාලන ක්‍රමයක් අරගෙන ගියා. හැබැයි අර ජනාවාස ක්‍රමික ජනාවාසකරණයකට ලක් කරපු නායකයා තමයි විජය රජතුමා. දැන් අර කියනවනේ නේද මේ හිනත්යයි දන්නේ ඔයගොල්ලන්ට මම මේ ගොරෝසු කටහඬින් මේ පොඩි සින්දුවකුත් පොඩි කැල්ලක් කියන්න නේද? කන් වහගෙන අහගෙන හිටියත් කමක් නැහැ. මේ මේක බලන්නෝ කල්පනා කරලා බලන්නකෝ මේ කාගෙන්ද කියන්නේ කියලා නේද? සත්සියක් කපු මල් රැගෙන මම, සත්සියක් සුදු කෙඳි රැගෙන මම, සත්සියක් කපු පිළිවියන මම, සත්සියක් දෙන පළඳිතේ. මේ මොකක් ගැනද කිව්වේ? දැන් මේ සින්දුව, මේ පොඩි මේ ගීත කෑල්ල ඔබට මතක තියෙන්න ඕන. ඔබ හයේ පන්ති දිගන ගත්ත. හැබැයි කවදාවත් මේක ඔබ හඬලඟ කියන්නේ නෑනේ නේද? හරිනම් මේක හයේ පන්තියේදී නෙවෙයි, දහයේ පන්තියේදීත් මේ වගේ අවස්ථාව ඔබ නාට්‍ය රංගනය කරලා මේ දේවල් විෂය අපේ ඔළුවට ගන්න ඕන. මේ මොකක් ගැනද මේ කිව්වේ මේ ගීත කෑල්ල? විජය රජතුමා තම්බපන්ණියෙන් ලංකාවට ගොඩ බැහැලා එනකොට එයාව පිළිගත් ආකාරය කවුද? යක්ෂ කුලයේ, යක්ෂ කියන්නේ මේ යක්කුද? නෑ, ගෝත්‍රයක් නේද? ඒ කාලේ යක්ෂ කුලේ කට්ටිය තමයි මෙරට පාලනය කරගෙන ගිය කණ්ඩායම් විජය එනකොට. එතන මේ විජයව පිළිගන්න හිටපු කුවේණිය කියපු ගීතයක් විදියට අපේ පොත්පත්වල දාලා තියෙන මේ පොඩි ගීත කෑල්ලක් තමයි මම මේ කිව්වේ. එතන එහෙනම් විජය කියන්නේ පුතේ, ඔන්න මතක තියාගන්න, අනුරාධපුර රාජධානිය පිහිටෙව්ව කෙනා නෙවෙයි. එයා මේ ඇවිල්ලා ලංකාවට මේ ජනපද නිර්මාණය කිරීමේ නායකයා, ප්‍රධානියා තමයි විජය රජතුමා කියන්නේ. ඔන්න විභාගෙදී එක්තෙන්දි ඇහෙනවා පුතේ මෙන්න මෙහෙම ප්‍රශ්න ටිකක්. මොකක්ද? කොහෙද මේ ජනපද පිහිටෙව්වේ? කොයි තැන්ද මේ ජනපද පිහිට වූ ස්ථාන? මේ විජය ඇතුළු කණ්ඩායම් 500ක් ආවනේ කට්ටිය නේද? විජය ඇතුළු 500ක් තමයි යහළුවොත් එක්ක ඇවිල්ලා කුවේණිය සමග මේ විජය මිත්‍ර වෙ මේ යාළු වෙලා නේද? ඊට පස්සේ අර ඔබට මතක ඇති සිරිවත්සුපුර කියන නගරයේදී යක්ෂ ගෝත්‍රයේ කණ්ඩායමකගේ මගුල් උත්සවයකදී කුවේණිය සැලසුම් කරනවා විජයට ගිහිල්ලන්න මගේ මාමාවරුන්ගේ එක මාම කෙනෙක්ගේ දුවකගේ වෙඩින් එකක් මගුල් ගයක් තියෙන්නේ. ගිහිල්ලා මෙන්න මේක සම්පූර්ණයෙන් මේකට කඩා වැදිලා මරණයට පත් කළා. ඔවුන්ගේ අවි ආයුධ ටිකත් අරගෙන ඔබ මෙරට මේ ප්‍රදේශයේ බලය අල්ලගන්න කියලා. අන්න ඒ විදිහට තමයි මේ විජය ප්‍රවේශ වුණේ ශ්‍රී ලංකාවට. අන්න එහෙම ඇවිල්ලා මේ යක්ෂ කුලේ අයිතිය අතට අරගෙන මෙයා ආර්ය ජනපදේන ජනපද විකාශනය ආරම්භ කරනවා. ඔන්න ඕක තමයි ළමයි කතන්දර. එහෙම නැතුව ඔහු රජ වුණා කියන තැනකට, මහා අනුරාධපුරයක් නිර්මාණය කරා කියන තැනකට ඔබ හිතන්න හොඳ නෑ. එතකොට මෙයා ජනාවාස විදියට මෙයාගේ යාළුවන්ගේ නම් වලින් ජනාවාස බිහි කරගන්නවා. එකක් තමයි ඔන්න විභාගෙදී ඇහෙන තැන. විභාගෙදී අහන්න පුළුවන් මෙන්න මේ ගංගා ආශ්‍රිතව බිහි වූ ජනපද මොනවාද කියලා ඇහුවොත් ඔන්න මම අහනවේ ගංගා ටික මොනවාද? එකක් තමයි කදම්බ නදිය. එතන කදම්බ නදිය ආශ්‍රිතව විජය රජතුමාගේ යහළුවෙක් වෙච්ච අනුරාධ කියන යහළුවා විසින් අනුරාධ ගාම පිහිටවා ගන්නවා. ඊළඟට පුතේ ගම්බිර කියන ගම් යූරේ උපතිස්ස කියන යහළුවා විසින් උපතිස්ස ගාම පිහිටවා ගන්නවා. ඊට පස්සේ ඊට අමතරව උදේනිය, උරුවිල, විජිත වගේ ඒ ආශ්‍රිත ප්‍රදේශවල අනිත් එයාගේ යහළුවන් ගම් පිහිටව ගන්නවා. එතන මෙන්න මේක තමයි විජයගේ කතන්දරේ. එතකොට ඊට පස්සේ විජය ඔහොම මේ ටිකේ මේ යාළුවොත් එක්ක මෙහෙම ජනාවාස පිහිටවගෙන, ජනපද පිහිටවගෙන ඉඳලා වයසට යනකොට, මේ මතක තියාගන්න ඕන මේ ඉතිහාසයේ කියන්නේ පුතේ දැන් අපිට අර නිකන් මෙහෙම කළ එක ඔන්න ඔන්න විජය ඔන්න පරාක්‍රම බාහු ඔන්න විජය බාහු ඔහොම කියලා කොටස් 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 ඉතිහාසයේ තැනින් තැන මේකට දැම්මහම ඕගොල්ලන්ගේ ඔළුවේ මේක පියවර විදියට ලස්සනට කතන්දරයක් වගේ ගොඩ නැගෙන්නේ. එතකොට තමයි පටලැවෙන්නේ විජයගේ කාර්යයන් විජයබාහුගේ කාර්යයන් මොනවද, පණ්ඩුකාභයේ කාර්යයන් මොනවද, වසභගේ කාර්යයන් මොනවද කියලා පටලැවෙනවා. ඒ නිසා තමයි මම මේ පොඩ්ඩක් නිකන් පොඩි කතන්දරයක් විදියට ඕගොල්ලන්ට මේක යන්න යුතුයි. එතකොට ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් විජය රයිතුමා ඕම දැන් ජනපද පිටවගෙන ඉන්නකොට වයසට යනවා. වයිසර යනකොට විජය රයිතුමා හිතන දැන් බොලේ කාටද මේ රජකම දෙන්නේ? දැන් බලනෝ බෑ, ලංකාවේ කෙනෙක්ට දීලා හරියන්නේ නෑ. එහෙනම් බලන්න ඕන මගේ මල්ලි ඉන්නවද කියලා ඉන්දියාවේ. එහෙනම් බලනවා මල්ලි ඉන්නවද තමන්ගේ, මොකද මෙයාල මේ විජයගේ පවුල පුතේ මේ ඉපදෙන්නේ, ඒ කියන්නේ කවුද, සිංහබාහුවා සිංහසීවලී කියන අම්ම තාත්තගේ දරුවනේ මෙයාල. එතකොට 16 වතාවකට දෙන්න ගානු ඒ සිංහසීවලීට බබාලා හම්බුනේ 16 වතාවකට දෙන්න ටුවින්ස් ලගානේ. එතකොට පළවෙනි දෙන්න තමයි මේ විජය සහ අනිත්‍යාගේ මල්ලි සුමිත්ත. එතකොට මේ සුමිත්ත ඉන්නවද කියලා බලනවා විජය අර පැත්ත ඉන්දියාවේ. විජයත් වයසට ගිහිල්ලා, මේ විජයලු සෝරි සුමිත්ත වයසට ගිහිල්ලා. එතකොට සුමිත්ත කියන තමන් මේ විජයගේ සහෝදරයා කියනවා, ඉඳගෙන විජය රජතුමාගේ සහෝදරයා කියනවා, අනේ මගේ පුතාව මම දෙන්නම් ලංකාවට. එහෙම කියලා තමයි පුතේ පඬුවස් මේ පඬුවස් රජ්ජුරුවෝ එන්නේ ලංකාවට. එතකොට ලංකාවට ඇවිල්ලා එයාර විජය රයිතුමා කරගෙන ගිය කාර්ය බාර ගන්නවා. බාර අරගෙන අන්නා ඊළඟ දෙවනි ආර්ය සංක්‍රමණය. එහෙනම් පඬුවස් දේව රජේන ආර්ය සංක්‍රමණය. දැන් ඊට පස්සේ ලංකාවේ ඕන කෙනෙක් විවාහ කරගන්න ඉදද නේද? නෑ, මෙයාලා හැම කෙනෙක්ම ඉන්දියාවේ ආර්ය කණ්ඩායම් තමයි එයාලගේ විවාහක කණ්ඩායම් බවට අත්පත් වෙන්නේ. ඊට පස්සේ මේ පඬුවස් රජු ගෙන්න ගන්නවා බද්ද කච්චායනා කියලා කුමරිය ඇතුළු කණ්ඩායමක්. අන්න තුන්වෙනි ආර්ය සංක්‍රමණය. ඒතර මෙන්න මේ විදියට ආර්ය සංක්‍රමණයන් තුලින් තමයි අපේ රටේ ආර්ය ජනාවාස ආර්ය ක්‍රමයට හැදිච්ච ජනාවාස ලංකාවේ බිහි වෙන්නේ. ඒතර ඒ අනුව අන්න එතනින් පොඩි මූලාරම්භයක් ගන්නවා අපිට රජෙක් කියන සංකල්පෙල්. අපිට ලංකාවට රජෙක් කියන සංකල්පේ මූලාරම්භය එන්නේ පඬුවස් දේව් රජු සහ බද්ද කච්චායනා කියන මේ විවාහයත් එක්ක. අන්න එතෙන්දී මේ දෙන්නට පුතේ හම්බෙනවා දරුවෝ 11. දරුවෝ 11න් කවුද? පුතාලා 10 දෙනෙකුත් එක දුවෙකුත් නේද? එතකොට පුතා දැන් ඔගොල්ලෝ ඒ සිද්ධිය දන්නවා නේද? ඊට පස්සේ දැන් දුව චිත්‍ර. හැබැයි අර ඔයාලා වගේ තමයි. ලස්සනයි. දැක්කහම වශී වෙනවා. මේ දුව දිහා බැලුවාම දැක්කම දකින මිනිස්සු උමතු වෙනවා. ඕගොල්ලෝ වගේම ලස්සනයි. එතකොට ඒ ලස්සනත් එක්ක මෙයාට දාන උන්මාද චිත්‍රා කියලා. එතකොට උන්මාද චිත්‍රා කේන්දරේ බලනවා. මොකද වෙන්නේ? බුදු අපේ කේන්දරේ බැලුවම පේනවා මේ උන්මාද චිත්‍රා හින්දා හම්බෙන දරුවා තමන්ගේ මේ මාමල ටික සහෝදරයෝ 10 දෙනාව මරනවා කියන එක නක්ෂත්‍රවලට කියවෙනවා. එතකොට උන්මාද චිත්‍රගේ සහෝදරයෝ ටික හොඳටම බය වෙලා මොකද වෙන්නේ? උන්මාද චිත්‍රව එක්ටම් ගේක නග්ගල පරිස්සම් කරගෙන ඉන්නවා. බේරෙන්න පුළුවන් වුණාද පුතේ? පුළුවන් වුණාද බේරෙන්න? නැග්ගන්නේ නේද දීඝගාමිනී කියන නායකයා කුමාරේ නැග්ගා. නැගල මේ දෙන්න යහළු වෙනවා. මේ දෙන්න ගේ මේ සම්බන්ධතාවය මත මොකද වෙන්නේ? ඔන්න පණ්ඩුකාභය. මම ඒකේ ලොකුවට මේ කතාව කියන්න යන්නේ. ඉන් පස්සේ උන්මාද චිත්‍රා කුමරියට දරුවෙක් ඉපදෙනවා. ලොකු ගැටලු කිහිපයකින් පසු මේ පණ්ඩුකාභය කියන කුමාරයා ඉපදෙනවා. ඒතර ඒක කතන්දරේ ඔයගොල්ලෝ දන්න මේ කාලේ ওই නාලිකාවල නාට්‍යකුත් යනවා මේකෙන්. එතකොට ඒ අනුව මේ පණ්ඩුකාභයේ කුමාරයා ඉතාම දුක්ඛිත කාල පරිච්ඡේදයක් ගෙවලා මෙරට ඔන්න රජ කියන තැන අනුරාධපුරයේ රජු බවට පත් වෙන්නේ. එහෙනම් කවුද එහෙනම් පළමු වතාවට? මෙන්න මේ පණ්ඩුකාභය රජතුමා. ඕක අමතක කරන්න එපා. හරි නේද? එහෙනම් විජය නොව අනුරාධපුර රාජධානියේ පළමු රජතුමා වන්නේ කවුද? පණ්ඩුකාභය රජතුමා. හරි නේද? ඔන්න දැන් ආයි අපි හිතනවා ප්‍රශ්න පත්‍රේ ලියන්නේ නැහැ විජය කියලා. එහෙනම් අපි ඔන්න දැන් අපිට ඔක්කොටම පුළුවන් ඒ ගැන ගැටලුවක් නැතුව ලියන්න. හරි නේද? දැන් එහෙනම් කවුද මේ පණ්ඩුකාභය රජතුමා? හරිම සහනශීලී රජතුමෙක්. මෙයා දන්නවා මෙයා කළගුණ සලකපු කෙනෙක්. ඔබ දන්නවා මෙයාව රැකගත්ත මේ පණ්ඩුකාභය කුමාරයාව රැකගත්තේ රැකගත්තා ගමක නේද? ගමක ගෙනහිල්ලා කුඩා කාලයේ සිට මේ අර මොනවාද මේ ගවපාලනේ ගොපුළු කොල්ලෙක් විදියට තමයි මේ පණ්ඩුකාභය රජතුමා කුමාරයා හැදී වැඩුණේ. එතකොට ඒ නිසා මෙයා රජ වූ පසු මෙයා හරිම කෘතවේදීත්වය සලකනවා මෙයාගේ මෙයාව රැක බලාගත් කට්ටියට. දැන් ඉදසුණක් විදියට ගත්තා මේ පණ්ඩුකාභය රජ. ඔන්න දැන් විභාගෙදී ඔන්න දැන් මේකෙදි ප්‍රශ්නයක් ඔයාලා ලියන්න ඕන කොහොමද? පණ්ඩුකාභය රජතුමා කළ සේවය. ඔන්න එන පණ්ඩුකාභය රජතුමා කළ සේවය කෙටියෙන් ලියා දක්වන්න. දැන් ඔයාලට ඕන ලියා ගන්න පුළුවන් ඒක. පණ්ඩුකාභය රජතුමා කළ සේවය කෙටියෙන් ලියා දක්වන්න කියලා කිව්වොත් අපිට ලියන්න පුළුවන් පළවෙනිම එක තමයි පණ්ඩුකාභය රජතුමාගේ තිබිච්ච කෘතවේදීත්වය තුළ මේ කළපු සේවාවන්. එකක් තමයි ඔබ දන්නෝ මේ පණ්ඩුකාභය කුමාරයාව මේ කියන්නේ චිත්තරාජ කාලවේල කියන රාජ්‍ය නිලධාරීන් දෙන්නෙක් හිටියා. ඒ දෙන්න මේ කුමාරයා බලාගන්න අර ගොපළු ගම්මානේදී කුමාරයෝ බලාගන්න යන ගමනේදී මිය ගියා. එතකොට ඒ කට්ටිය යකුන් විදියට මේ කුමාරයව ආරක්ෂා කරනවා. ඉතින් මෙන්න මේ යකුන් විදියට මේ චිත්තරාජහා කාලවේල ආරක්ෂා කරන මොහොතේදී පුතේ මේ රජ වුණාට පස්සේ මේ චිත්ත රාජ කාලවේල කියන මේ යක්ෂයින් සඳහා එයා මේ එයාගේ පණ්ඩුකාභය රජතුමාගේ දකුණු දොර අසල සහ වම් රජමාලිගාවේ දකුණු දොරයි වම් දොරයි අසල මේ දෙන්නට මේ ජීවත් වෙන මේ දේවාල දෙකක් හදලා දෙනවා. බලන්නකෝ එයාට ඒ කුඩා කාලේ එයාට උදව් කරපු යකුන්ටත් එයා කෘතගුණ සැලකුව කෙනින්. ඊට පස්සේ ඔයාට මොගලන්ට මතක ඇති වලවා මුඛිය කියන තමන්ගේ ගොපළු අම්මව සිහි කළා. ගොපළු අම්මටත් ඒත් යක්ක කුලේ ගොපළු අම්මටත් දේවාලයක් මේ ඉදි කළ දෙනවා. ඔන්න එයා අර මේ අදෘශ්‍යමාන කණ්ඩායම් වලටත් දේවාල ඉදි කළා දුන්න. ඔන්න ඒක සේවයක් විදියට ඒක කියන්න පුළුවන්. ඊට පස්සේ මෙයාගේ නගරය අනුරාධපුරේ බවට පත් කරගන්නවා. අනුරාධපුරේ නම් පළමු රජ බවට පත් වෙනවා. රජු බවට පත් වෙලා අර මට කියන්න අමතකුණානේ අර මාමල 10 දෙනාගෙන් රජ වෙනකොට මාමල 10 දෙනාගෙන් කී දෙනෙක්ද මැරුවේ? මෙයා මරලා තමයි රජ වෙන්නේ. කී දෙනෙක්ද මැරුවේ? 8 දෙනෙක් මරලා 2 දෙනෙක් ඉතුරු කරගන්නවා. එහෙනම් මාමලාගෙන් 8 දෙනෙක් මරලා 2 දෙනෙක් තමයි ඉතුරු කරගන්නේ. කවුද මේ දෙන්නා? එක්කෙනෙක් අබේ මාම, ලොකු මාම. එතකොට මේ පණ්ඩුකාභය රජතුමාගේ ලොකු මාමාව මරන්නේ නැහැ. ඇයි? හැම වෙලාවෙම ලොකු මාමා මේ චූටි කාලින්දම්ම මේ කුමාරයව පරිස්සම් කරගන්න ගොඩක් රැකවල් දීපු කෙනෙක්. එහෙනම් ලොකු මාමාව මරන්නේ නැහැ. ඊට පස්සේ තව මාමා කෙනෙක් හිටියා, ගිරිකණ්ඩ සිව කියලා. එතකොට මේ ගිරිකණ්ඩ සිව කියන මාමගේ දුව තමයි මෙයා පසු කාලීනව විවාහ කරගත්තේ නේද? කුමාරයා කාලේ පොඩ්ඩක් හිතේ තියෙන්නේ නැති. ඒ නිසා මොකද උනේ? ගිරිකණ්ඩ සිව කියන තමන්ගේ මාමව මැරුවෙත් නැහැ. අනිත් 8 දෙනා මැරුවා. මරලා මේ ඔළුගෙඩි ටික දිහා බලලා කිව්වලු පුතේ, මේ බොලේ ලබුගෙඩි ටිකක් වගේ නෙමේ ඔළුගෙඩි ටික කියලා මාමලගේ ඔළුගෙඩි ටික මේ බලලා කිව්වලු. අන්න ඒ අනුව තමයි ලබුගම කියන එක එහෙම ලබුගම කියන ප්‍රදේශයට නම ලැබිලා තියෙන්නේ මේ මාමලගේ ඔළු ගෙඩි ටික ගොඩ ගහපු ගහලා කුමාරයා කිව්ව වචනෙත් එක්කලු. ඉතින් අපි ඕවත් දැනගන්න ඕන. ඉතින් අවසානයේ එහෙමනම් අර ඉතුරු වෙච්ච මාමල දෙන්නට දුන්නලු නගර ගුත්තික කියනවනේ. ඒකත් එතුමාගේ සේවයක්. ඒකත් ලියන්න ඕන ඔගොල්ලෝ. එන නගර ගුත්තික කියන නගරේ ආරක්ෂා කරන්නා කියන තනතුර දුන්නලු මේ මාමලා දෙන්නට. ඔන්න දැන් එතකොට මං කරුණු දෙකක් කිව්වා. ඊළඟ එක තමයි මෙයා මේ දැන් මේ රජතුමා මේ නගරයේ අනුරාධපුර නගරයේ ඔහේ තියාගෙන හිටියේ නෑ. මෙයාට අවශ්‍ය වුණා නගරයේ සීමා ලකුණු කරන්න. එහෙනම් නගර නගරයක නගරයක සීමා ලකුණු කිරීම පණ්ඩුකාභය රජතුමා පළමු වතාවට ඔන්න සිදු කරනවා. එතකොට ඒකෙදි මෙයාගේ දසවෙනි රාජ වර්ෂයේදී තමයි මෙයා නගර සීමා ලකුණු කිරීම සිදු කරන්නේ. එතකොට ඔන්න ඒකත් මතක තියාගන්න ඕන. ඊට අමතරව තව ඉතින් අනිත් ඒවා නම් ඒතරම් ලොකුවට ඔයාලට ඔළුවට ඕනේ නැහැ. මොකද ඒව ඒ ලෙවල් මට්ටමට හොඳයි. දැනට තව එකක් කියන්න ඕන ඔයගලන්ට. වැවක්. ওই වැවත් පටලැවෙනවා. මෙයා මේ මේ පණ්ඩුකාභය රජතුමා කරපු වැවක් විදියට ගන්න පුළුවන් පුතේ බසවක් කුලම වැව. එතකොට දැන් මෙහෙමනේ. දැන් ඔයාලා රජවරු ගැන ලියන්න ගියාම මෙන්න මෙහෙම උත්තර දානවා. ඒකට මං කියන්නේ මම නිකන් අර මේ රස්තියාදු වචනයකුත් පාවිච්චි කරන ඔකට නිකන් ගෙඩි පිටින් ලියනවා. ගෙඩි මොකද්ද? ඔන්න දැන් අපි කියමුකෝ පණ්ඩුකාභය රජතුමා කළ සේවා. ඕගොල්ලෝ ලියන මොනවාද? ආගමික සේවා, කෘෂිකර්ම, කෘෂිකර්මය නේ, ආගම නගා සිටවීම, එහෙම ලියන්න බලා. එතකොට කෘෂිකර්මයේ නගා සිටවීම, ඊට පස්සේ මොනවාද උන් ඔහොම නගා සිටවීම ටිකක් කියනවා. හැබැයි නගා සිටෙව්වට කමක් නැහැ. ওই කෘෂිකර්මාන්තයත් ආගමික කටයුතුත් නගා සිටෙව්වට කමක් නැහැ. අපිට ඔප්පු කරන්න සාධක තියෙන්න පායි නේද? අපිට ඔප්පු කරන්න සාධක ඕන. ආගමික සංවර්ධනය කරා නම් ඔප්පු කරන්න දේවල් ඕන. කෘෂිකර්මාන්තයේ සංවර්ධනය කරා නම් ඔප්පු කරන්න සාධක ඕන. ඔප්පු කරන්න මූලාශ්‍ර ඕන. එහෙනම් එහෙම නැතුව කෘෂිකර්මයේ නගා සිටෙව්වා, ආගම නගා සිටෙව්වා, එහෙම කියලා ලිව්වට අපි විභාගෙදී ලකුණු දෙන්නේ නැහැ. එහෙනම් මේ රජතුමත් කෘෂිකර්මාන්තයේ සඳහා පොඩි අතදීමක් කළා. ඒ නිසා තමයි යා බසවක් කුලම වැව කුඩා වැවක් මේක ඉදිකරා කියන්නේ. දැන් හරි නේද? දැන් ඔය ටික තමයි ඔන්න ඔබේ තරමට, ඔබේ ඔය පෙළ පොතේ තරමට පණ්ඩුකාභය රජතුමා ගැන මං ඉස්සෙල්ලා කිව්ව ප්‍රශ්නයට ඔබ පිළිතුරු ලියන්න ඕන. පණ්ඩුකාභය රජතුමා කළ සේවා කියන එකට ඔබ මෙන්න මේ පිළිතුරු ටික ලියවෙන්න ඕන. මං හිතනවා පණ්ඩුකාභය රජතුමා ගැන තේරෙන්න ඇති කියලා.